මේ අනිත්‍ය වටහා ගැනීමේදී ආස්වාදෙහි ඇති දුක තේරුම් ගැනීම අවශ්‍යයි නේද? ඒ පැහැදිලි කර දෙන්න කියලා මේ තේරුමක් තියෙනවා. මේ දුක කියන වචනේ ලෝකාර්ථයේ එකක්. ආර්ය අර්ථයේ තව එකක්. මේ ලෝකයා භාවිතා කරපු අර්ථය තුලින් වනෝල ඇත්ත දැනගන්න බැහැ. මොකද හේතුව? මේ ආර්ය ධර්මයේ මේ යම් යම් පදවලට අදහස් දෙනවා ගැඹුරු අදහසක්. ඒක ආර්ය ධර්මයේ තුල තිබෙන ක්‍රමින්ම දැනගන්න ඕනේ. නීතාර්ථ නෙය්‍යාර්ථ කියලා ක්‍රම දෙකකින් බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනා කරලා තියෙනවා. හැඟවුණු අදහසක් තියෙන ලෝක සම්මත විවෘත පදයක් තියෙනවා. ඒ විවෘත පදයේ ඇතුලේ තියෙන හැඟවුණු අදහස. සමහර ඒවා කියනවා මේ පදයේ හැටියෙදම ඒකෙන් කියවිච්ච කාරණේම දේශනාවට ගන්න. එතකොට නීතාර්ථ නෙය්‍යාර්ථ කියන දෙකේ හැඟවුණු අදහස සහ විවෘත අදහස කියන දෙකේම බුද්ධ දේශනා තියෙනවා. මේ වෙලාවේ යකිසි කෙනෙක් මේ ඥානවන්තව තේරුම් ගත්තේ නැහැ. නීයාර්ථ නෙය්‍යාර්ථ වශයෙන් නෙය්‍යාර්ථ නීතාර්ථ වශයෙන් අරගෙන ධර්ම දේශනා කළා නම් බුදුන්ට අපහාස කරනවා කියලා දේශනා කරනවා. හැඟවුණු අදහසින් කිව්ව එක එලිමිට ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත් හොඳින් හදන්න බලනවා නරකින් හදන්න බලනවා බැරි වුණ මාකදා. මම ශ්‍රාවකෙක් කියන්නේ මෙහෙම. දැන් මෙහෙම කතාවක් දේශනා කරනවා. ඈ ඔව් අසදම සාර්ථි කියන්නේ අසුන් කටින් කරන පොග්ගලෙකට කරපු දේශනාවක. සාමි ඔබහන්සේ මේ ශ්‍රාවකය කොහොමද ඉක්මවන්නේ කියලා එක දවසක් අර අස්වැලෙන්ද ඇහුවා. මොකද එයාට ඕනකම තියෙන අස්වැ හික්ම ගත්තා හොඳ ගානකට විකුණ ගන්න පුළුවන්. ඉතින් අස්වැයන් දමනය කරන කටයුතු කරන පොග්ගලෙ. වික්ටර් උන්වහන්සේලා සිය දහස් ගානක් ඉන්නවා බොහොම නිහඬ. කහිර කිවිසිට හදයක්වත් උන්වහන්සේලාගේ නැහැ. දඟලන ඒවා මොකුත් නැහැ. බොහොම ප්‍රබෝධවත්ව පැහැදරව ඉන්නවා. උන්වහන්සේලා නිින්ද ගිහිල්ලත් නැහැ. මේ ඔක්කොම දිහා බලපුවාම පොදුම හිතන මේ විදියට සංග්‍රහත්‍ය හදන ක්‍රම රටාව ගත්තොත් මටත් වැදගත් දෙයක් කරගන්න පුළුවන් ලොකු ආදායමක් ගන්න. අස්සේ ටික මෙහෙම හදාගන්න තිබුණා. ඔය ක්‍රමිය ඔයාගේ. මට හොඳ ආදායමක් ගත්තා කියන්නේ මේක බුදු හාමුදුරුවන්ගෙන් අහන්න ලැබුණා. බුදු ගාන වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ පිරිස හරි ඉක්මවා තිනි කොහොමද? මොකද මේ ක්‍රම රටා? කියන පුළුවන් බුදු ගාන වහන්සේ දන්නවා මේකගේ තියෙන මොලා ගතිය මොකද්ද? මේහා මට්ටම මොකද්ද කියලාම දන්නවා. ඉතින් අත්තදාම සාක්ෂිය ඔබට මොකද ඒක? සාමිනි මට මගේ අසේට ගිහින්ම ගන්න එකේ ප්‍රයෝජනක් තියනවාද කියලා බලන්න මේ හදාරයි. අයි මොඩියා කියලා පන්නගත්තේ නෑ. උන්වහන්සේ දන්නවා ඊළාට ඔහුටත් අවබෝධයක් ලබා දෙන ක්‍රම රටාව. එහෙමත් හැකියාවක් තියෙන පුද්ගලිය බව දන්න නිසා. උන්වහන්සේගෙන් අහනවා. ඔය උන්වහන්සේ අහනවා අසදම් සාසි. ඉතලා ඔබ අසේ වහික් මොන හැටි කියන්නේ? සාමිනි මම උන්ට හොඳින් හදාගන්න බලනවා. හරිනම් තරවටු කරනවා. එහෙමත් හදාගන්න බැරි වුණොත් මම මරවලා. මේකයි මගේ ක්‍රමය. මාත් කරන්නේ ඕයි මාත් හොඳින් හදාගන්න බලන වැඩි නම් තරවට කරන බැරියෝ මරවවා ඔය උත්තරේ හඳුන්නු ඉතින් සාමීන් මට නම් මේ කතාව තේරුම් ගන්න බෑ පුරා කුමුබියපත් මරණවා කියන කතාවක් නැති ප්‍රාණඝාත සත්වහිංසාවි ආදීනෝ වෙන්නලා දහම් දේශනා කරන ඔබ වහන්සේ මේ ශ්‍රාවකය මේ මිදිතුන් අතර මරලා දානවා කියන කතාව මට තේරෙන්නේ නැහැ අනේ කරුණා කියලා මට මේක විග්‍රහ කරලා දෙන්න අන්න නෙයි අර්ථය මේ බුදුරන් වහන්සේ තේරව වහගන්න කියලා මගේ හොඳින් කියා දීම කියන්නේ මෙන්න මේ යහපත් මග අනුගමනය කළොත් මෙන්න මේ යහපත සාන්තිය සිද්ධ වෙනවා කියලා ධර්ම දේශනා කරේ. මගේ තරවට පිළිවෙම නම් මෙන්න මේ විදිහට අහන්නේ නැතුව මේ අයහපත් මාර්ගය අනුගමනය කළොත් මෙන්න මේ මහා දුගතියටපත් වෙන මෙන්න මේ විනාශය සිද්ධ වෙනවා. අතල මාගේ නාසසවි. ඔන්න ඔබ කියා දෙන එක. ඔබ තාමගේ තරවට. ওই දෙකම කියලා අහන්න තියෙක කියනවා නම් මගේ ශ්‍රාවකය කියලා පිළිගන්නේ නැහැ බලන්නේ නැහැ මම නිහඬ වෙන්නේ. ඕකට පිළිසරණා කාගින්ද ඉන්නේ? මම දේශනා කරපු ධර්මයේ පිළිසරණ කරගත්තේ නැත්නම් මා විශ්වාස කළෙත් නැත්නම් ඉනි මග අනුගමනයේ සංගරත්නය ඇතුළෙත් නැත්නම් ඕකෙන් ඉදින් ඔරු ගවන්නේ ඔහුට මරණයේ තෝයි කලහ මරණයේ වාගේ තමයි මේ සාසනයේ මරණය කියන්නේ ඔහුට ආර්ය විනය වරලා දැමීම කියන්නේ අවවාද අනුශාසනා දෙන්නට පිළිපදින්න නැත්නම් එකම අවවාදයක් අනුශාසනාවක් කරන්න තෝ නිහල වෙන එකයි අන්න ඒක තමයි මරලා දැමීම දැන් මෙන්න මේ වගේ තියෙනවා ක්‍රම දෙන්න ඒ වගේම දේශනා කරලා තියෙනවා මේ ව්‍යංගාර්ථ මේ දුක කියන වචනේ වෙන්න උදැන් තියෙනවා. බය යනු කාමයේද නවකි. මේ ආරෙවිනේ නම. මඩ යනු කාමයේද නවකි. ගිනි යනු කාමයේද නවකි. දුක යනු කාමයේද නවකි. මෙන්න දුක්ඛ කියනවා කාමයේද. ලෝකයා සුඛ කියනවා කාමයේද. ආරෙවිනේ දුක්ඛ කියනවා කාමයේද. මේ කාමයේද කියන නම. මොකක් නිසාද මෙහෙම කියන්නේ? ඒකේ ආර්ය ධර්මයේ ක්‍රමයක් තියෙනවා, හේතුවක් තියෙනවා හැම කියන්නේ. යමක් ඇතුළු කිරීම හේතු කරගෙන මහා භයානක දුකකට වැටෙන්න තියෙනවා නම් ලෝක සම්මතිය දුකට විඳින්න බැරි අසහනකාරී තත්ත්වයකට පත් වෙන්න තියෙනවා නම් කායික මානසික මහ විනාශයකට වෙහෙසකට පත් වෙන්න තියෙනවා නම් අනාථ වෙන්න අසරණ වෙන්න වෙනවා නම් මෙන්න මේවා අනුගමනය කරන යම් කිසි වෙලාවක් ඇද්ද ඒ ඔක්කොම දුක් ගණීලා සලකන ආර්යය. අන්නේ හේතුයෙන් කියනවා සපයි සපයි කියලා ගන්න කාමයේ පස්සේ ගිහිලා විශාල දුක කරන ලෝක සත්‍යය වැටෙනවා. මෙන්න මේ අර්ථයෙන් කාමයේ දුකක් කියනවා. මඩ කියන එක ගෑවිචේන කහට අල්ලනවා. සුදු ඇඳමත් තිබිලා මඩ ගාගත්තොත් එහේ මේ කහට බැල්ලම යවන්න බැහැ, හරි අමාරුයි. ඒක ජරා විනා කොච්චර හේතුවක් අතර කහටක් ඉතුරු වෙනවා වාගේ. සුද්ධ පවිත්‍ර චිත්තයේ කාමයේ ඇතුළට ගියොත් එහෙම කාම කහටක් ඇල්ලුවා වාගේ හිත සුද්ධ කරන්න හරි අමාරු වෙනවා. මෙන්න මේ මඩ ගෑවිච්ච ලක්ෂණයක් එකේ තියෙනවා වාගේ. කාමයේ ඊට සමාන නිසා කාමිය මඩ යන කාමයට ළවන් කාමියා කියන මලක් වාගේ බය යන කාමයට ළම කිලවලා මොකක් නිසාද කාමයේ පස්සේ යන කෙනාට විවිධාකාර භයානක තත්ත්වයන්ට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒකද ඒක ධර්ම ස්වභාවය. සමහර වෙලාවට අද ඒත් කියන්නේ කිසියම් පිළිසරණක් නැති රෝගයක්, රෝග බයක්. සමහර වෙලාවට කාමයේ පස්සේ ගිහිලා ওই ටික හදාගත්තොත් එහෙම මහා බයකට පත් වෙන්න සිද්ධ වෙනවා, රෝග බයකට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට දුෂ්චර්යයන්ට ගියාට පස්සේ ඔළුව බලන්න පුළුවන්, ගහලා බලන්න පුළුවන්, කොන්ද කලන්න පුළුවන්, මරලා දාන්න පුළුවන්, පිටියෙන් අයින්ද පුළුවන්, නීච වැඩවලට ගිහිලා නිඳා විඳින්න පුළුවන්. මේ සියල්ලම මහා දුකට බයද හේතු වෙන පැත්තේ ලැජ්ජාවට පත් වෙන්න වෙන ආදී දේවල්. මේ සියල්ලම බය විය යුතු දේවල් නිසා. ඔය ආසාවන්ට වහලිලා ආසාවන් පස්සේ ගිහිල්ලා ඉතින් ආසාවන් ඉස්ස කරගන්න ගිහිල්ලා ඔය බයට වැටෙන්න නිසා කියනවා. ඔන්න ඔය කාමිය බයට බය කාමෙන් බය යන කාමීත නම මේ හරි විනේ නම. මෙන්න මේ වගේ තමයි දුක යන කාමීත නම කියලා දුන්නේ. දුක ආර්ය සත්‍ය දැනගන්නවා නම් ඔන්න ඔය සැපයි සැපයි කියන යා මහා දුක වෙන්නේ කොහොමද, මහා භයානකයි කියලා දැකදාට දුක්ඛම් භයත් තේන කියලා තියෙන දුක තමයි. ඒ දුක කියන්නේ අපි ලෝක සම්මතිය කියනවා කායික මානසික වශයෙන් වෙහෙස නෙමෙයි මේ කියන්නේ. ඔන්න ඔය කියන බය නිසා භයානක වැඩක් නිසා උගල දුක කියන වචනේ හඳුන්වන මෙන්න මේ වචනේ දුක්ඛාරය සත්‍ය දැක්කහම භයාර්ථයෙන් දකින්න කියන. එහෙනම් ආස්වාදී ආස්වාදී හැටියට දකින්න මහා භයානකයි කියලා දකින්න. ආස්වාදී ආස්වාදී හැටියට දකින්න කිව්වේ ආස්වාදී කියලා වැදෙන්න හැදෙන්න කියන එක නෙමෙයි. ආස්වාදී යථාර්ථයේ මහා භයානකයි. මොකක් ආදීනව? ආදීනව දකින්න ක්‍රමයි. ආස්වාදී නිසා භයානකත්වයේ මොකද්ද? ආස්වාදී පස්සේ ගියොත් ආදීන වශයෙන් මෙන්න මේ ගොඩ මහා මේ දුකට කොටු වෙන්න වෙනවා. මෙන්න මේ නිසා මේ ආදීනයක් විඳින සිද්ධ වෙනවා. අනේකයි භයානක. ඔය ආකාරයෙන් එක දකින්න ඕනේ. ආස්වාදී මහා මායාවක්, මර උගුලක්. මරු වගේ තොණ්ඩුවක්. දුකෙන් නිදහස් වෙන්න ඉඩ දෙන්නේ නැති මහා උගුලක්. ඇදලා දැම්මොත් ඇදලා දාලා මහා ආගාධිය කියලා දැම්මා වගේ. උඩ ගොඩේ ඉන්න බෑ. මනස වැහෙනවා. යථාර්ථයේ වැහෙනවා. මුලාව ඇත්තක් කියලා හිතෙනවා. හතර හොඳයි කියලා හැඟෙනවා. අනන්ත දුක් විඳින්නාව පැත්තට යනවා. තේරෙන් ගන්න බැරි සත්‍යෙට පස්සේ මහා අවිද්‍යාව පටලෙකින් වැහෙනවා. ඊට පස්සේ උඩ කාදා ලෝහුදරා උදුර ලෝකේ පහළලා වණ කිව්වත් බුදුබණ පිණිපිනි ඕකට පහර ගහපු කෙනෙක් එහෙම විදියොත් බුදුරු පහළට වැලක් වෙන්නේ නැහැ. එදාට ඊ බණහල තේරුම් ගන්න බැරි තැනක උපදින. ඔන්නෝම මහා භයානක සත්‍යෙට පත් වෙන. බුදුරු 10000 ගානක් ලෝකේ පහළ වුණා. බුදුබණක් අහලා ඉතින් ගන්න පුළුවන් මානසිකත්වයක් ඇතිව සත්‍යය කියලා ඒ කාලේ ඉපදිලා නැහැ. බුද්ධ ශාසනයේ පවතින කම මෙහෙම සත්‍යෙට පත් වෙයි තරම් භයානකයි. නිකං කෙනෙක් ආස්වාදයේ හොඳයි ඔයිට වඩා කියන අදහසක් ගත්තන බුදු බුදුදහම විද්‍යාමය වෙන කාලයක පහළ ගැහුවොත් එහෙම නම් ලේසි වෙන්නේ නැහැ. ඊටවල මහා භයානක සත්‍යෙට වැටෙනවා. ඒකයි වැඩිම භයානක. එහෙනම් බුදුදහම තුළ ඇත්ත පේනකොට ඒ ඇත්ත පිළිගන්නේ නැතුව ඒකට කරහලා යම් කෙනෙක් කාමිය වර්ණනා කරන්න ගියොත් එහෙම අනු අලන්තව බුදුවර ලෝකේ පහළ වෙන කාලයකවත් නිවන් දකින්න කවදා සම්භව වෙන්නේ නැහැ. ඒ කාලේ වෙනකොට අර මහා කර්ම ශක්තිය කරකවලගෙන ඉන්න ඉතින් එක්කෝ බල්ලේ බලලේ කරනවා. එක මල බෙරීටි කරන එක අපාගත වෙලා කොහි හරි දුක් විඳුප්පත්තිය ලැබුණා. එක බුදුරජාණන්ගේ වචනයක් අහන්න වැටි නැති ප්‍රත්‍යන්ත දේශෝලින් තවත් එහාට ගිහිලා පරසක්වලක ඉපදිලා මෙන්න මේ ක්‍රමයට කාලය ගත වෙනවා. අති දුර්ලභ පහළ වෙන බුද්ධ ශාසනයකදී වත් ප්‍රතිඵලී ලබාගෙන වචන මාත්‍රයකින් ඇත්ත දැනගන්න හැකියාව නැති වෙනවා. මේ තරම් භයානක. ඉතින් ඕක තේරුම් ගන්න මෙන්න මෙහෙම දෙයක් නේ තියෙන්නේ. ඉතින් ආර්ය විනේහි දුක කියලා කියන්නේ ඔන්න ඔය භයාර්ථේ. සැප කියන එක දුක කරන්න බෑ. සුව කියන එකේ ස්වභාවය බුදුරජාණන් වහන්සේම දේශනා කළා. මේ ලෝකේ සුව ස්වභාවයක් නැහැ නම් ලෝක සත්‍ය සැරිසරනවා. ඒ ස්වභාවය තියෙන නිසාම ලෝක සත්‍යය මේක ප්‍රියයි කියලා හරි තමයි. මේක හැඟවිච්ච මහා ආදීනියක් තියෙනවා බලන්න ඇති නිසා පේන්නේ නැති. කවදා හරි ඔය ආදීනිය දැක්කදාට ඔය ආස්වාද මාත්‍රෙන් ඒ ආදීනිය යටපත් කරන්න බැහැ. ඒ මහා ඥානියෙන් දැක්ක ආදීනියේ අත්තරීවර මිදීවට නොවැල්මට හේතුකාරකේ නිවනම ගලක් දෙනවා. ඔහුට කවදාවත් කවුරුවත් කියා දෙන්න ඕනේ නැහැ මේක අත්තරින් දෙපාද කියලා. අසාරයි මහා භයානකයි කියලා දැකලා අත්තරී යන මානසිකත්වයෙන් මනස පිබිදිලා ඉනෝ. අන්නේ එදාට ලෝකේ යම් සිද්ධියක් සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ? ආස්වාදයන්ට කුපිත කරන කායික මානසික ස්වභාවයක් උදා කරලා තිබුණේ මොකක් නිසාද? ඕවම හොඳයි කියලා අවිද්‍යාවේ වැඩ කටයුතු පස්සේ ගිය නිසාමයි. අවිද්‍යාවෙන් අහක් වෙලා කටයුතු කරන පුද්ගලයාගේ මනස සුද්ධ වෙනකොට කුපිත කරන ඉන්ද්‍රිය ස්වභාවය නැති වෙලා යනවා. මොකද හේතුව? ඉන්ද්‍රිය අහම්යෙන් හටගන්නේ මේවා හේතුඵල ධර්ම. ඒව හටගන්නේ යම් කිසි මානසිකත්වයක් කාමයේදී යොමු වෙලා තියෙනවා. කාමයේ ගෝචරෙන් විදිහට මානසිකත්ව කරන කායිකත්වයේ හටගන්න. එය කායික ඉන්ද්‍රිය පද්ධතියක් හැදෙනවා ඊට අනුව. කාම ලෝකේ කායික ඉන්ද්‍රිය පද්ධතිය හටගන්නේ එහෙමයි. ඒක කුපිත කරන්නේත් ඒ පස්සේ ගියහම හටගත විභාගයේ හැදී. එහෙනම් සමහර කෙනෙක් අධික කාමෝකයි. සමහර කෙනෙක් අධික ද්වේෂයි. පොඩ්ඩක් ඉවසන්න බෑ පොඩි අමාරුවක් එනකොට හැපෙනවා දඟලනවා මැරුණා කමන්නේ නැහැ කියලා මේ වත්ේ වැරෙන්නේ. ඒ ගති රක්ෂ. ඉතින් රාග ආධික ද්වේෂ ආධික මෝහ ආධික මේ ආදී වශයෙන් උපදින්න හේතු වෙනවා. අරගෙන ආපු ගතියට අනුකූලව ඊට අනුකූලව කායික භෞතික ලෝකයේ ස්වභාවයන් ලබන නිසා අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ තා මේකදී ආස්වාදීය දුකයි කියලා දකින්නවා කිව්වේ භයානකයි කියලා දකින්න අර්ථය. අනිත්‍යං ප්‍රයත්තේන දුක්ඛං භයත්තේන අලත්තං අසාරකත්තේනන්ති. මේ දැකපු තුන අනිත්‍ය දකින්න ඕනේ ප්‍රයත්තේ, දුක්ඛ දකින්න ඕනේ භයාර්ථේ, අනත්ත දකින්න ඕනේ අසාරාර්ථේ. එතකොට හරියට අර්ථය එනවා. අර්ථයේ වහගෙන ගත්තොත් එහෙම ත්‍රිලක්ෂණේ බේන්න නතු වෙනවා. ඉතින් ධර්මයේ පෙන්නා තියෙන එක පැත්තකින් තියෙන තව අනිත්‍ය කියලා ඉතිර නැති අර්ථයෙන් අනිත්‍යයි කියනවා. ඉතින් දුක්ඛාර්ථය කියලා මහලු වෙන එක, ලෙඩ වෙන එක ආදී වශයෙන් දුක් විඳින දේ අර්ථයෙන් දුකයි කියනවා. ඉතින් ආත්මයක් නැහැ නේ කියලා අර්ථයෙන් අනාත්මයි කියනවා කියලා මෙහෙම ගත්තට පස්සේ අර්ථ විනාශ වෙනවා. අර්ථ විපරීතනොත් එහෙම කොහොමද? සත්‍යයේ සත්‍යය ලබන්නේ, අවබෝධය ලබන්නේ. එන දේශනාවේ දීර්ඝ දකින්න අනිත්‍ය ප්‍රයත්තේන ප්‍රයත්තේ දකින්න ඡය කියන එකේ තර්ක දෙකක් තියෙනවා. එකක් තමයි ගෙවිලා වැනසෙන අර්ථයෙන් ඡය කියන. අනික තමයි පහත් භාවකපත් කරන අර්ථයෙන් ඡය කියන. ඔබ දකින්න ඕන මොකද්ද මේ ඡය කියන්නේ කියලා. මිනිහා ගැටිලා. මිනිහා ගන්න දෙයක් නැහැ, කොල්ලාය ගන්න දෙයක් නැහැ, කොල්ලා ඉවරයි. දැන් මේ ගෙවල් වල අදත් මේ ඉවරයි කියන වචනේ භාවිත කරනවා. ඉවරයි කියේ මොකද්ද අර්ථ දෙක? ඉවරයි නැති ඉවරටම ඉවරයි. ආයුබ දකින්නවත් හම්බෙන්නේ නැ කියන අතීරේ ඉවරයි කියේ. කොල්ලා ඉවරයි කෙල්ල ඉවරයි. ඒකේ දැන් ගන්න දෙයක් නැ, ඒකයි ගන්න දෙයක්. ඒවක් නිසා. සත්‍යයේ කිරසක්. සත්‍යයේ කිරසක් ගත්තාම තමයි ඒකත් අත් කියන වචන මේ අපේ ගම් වැඩි වචන කියලා කියන අපි ඒක ගිරාපු සම්මත වචන. අපි භාවිතාවේ අදහස් ප්‍රකාශ කරන්නේ ඉුවේ. ඉතින් ඒකයි ඉවරයි. උගේ ගන්න දෙයක් නැ. ආන් ඉවරයි කියන වචන සේ කියන අර්ථයත් එහෙම. සේ වුණොත් එහෙම ඉවරයි. සේ කියන්නේ මොකක්ද? යමක් නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය පහල කරන පැත්ත නෑ වැළුනේ. ඔහුට වැළලා තියෙන ඉවර වෙන පැත්ත, සේ පැත්ත. මෙන්න මේ අර්ථයෙන් දකින්න ඕනේ අනිත්‍ය. ඉතිර නෑ කියන එක නෙමෙයි. අනිත්‍ය දකින්න ඕනේ මෙන්න මේ පහක් පැත්තර වැටනාර්ථේ. අනිත්‍යං කයත්තේ. ඔන්න ඕකින් සේ දැක්කලාට හරි වැදගත්කමක් තියෙනවා. සේ දකින්න ඕනේ අර්ථේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වෙන්නවා. ගිරිවානන්ද සූත්‍රයේ පැහැදිලි වූ කතමාචානන්ද අනිච්ච සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ආනන්ද මේ සියලු සංඛාරයන්ගේ අනිච්චය කියන්නේ මොන සංඥා? මොකද්ද මේ සංඥා? මොකද්ද ඒ? ඉදානන්ද වික්ඛු සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigujjati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. මේ බුදුගාන වාසේ අනිච්ච විග්‍රහ කරලා දෙනවා. අනිච්ච සංඥා පැහැදිලි. ඉතින් අපි දෙන බුද්ධ කතා හඳුරෝ කියව අනිච්ච සංඥාව ගැන බුදුගාන වාසේ දෙන පරිච්ඡ සංඥාව ගැන හිත හොයාගන්න. ප්‍රශ්නයක් මත වෙනවා. මට දුක් ඉවත් කරන්න දෙයක් නැහැ. වෙන ආහාර කරලා කියන්න දෙනවා කියලා තියෙනවා. අනිත්‍ය කියන එක අනිත්‍ය කියලා මේ සිංහල අර්ථගානේ පැටලිලා හදලා දුන්නේ බුද්ධ ප්‍රසාද අඳුරන්ගේ අටුවා වලින් පස්සේ. ඒ වෙලාවේ එක තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා උන්වහන්සේම ආනන්ද හාමුදුරන් දේශනා කරනවා. අට්ඨියති හරායති jigujjati වචන තුන. මේ පාළි වචන වල තියෙන අර්ථය පවා අනාදීය පටන් ආපු අර්ථය නෙවෙයි. මොකද හේතුව? කලින් කාලේ මේ බුදුදහම ඇහැට දකින්න බැරි තරමට දැනගන්න බැරි තරමට පිරිහිලා ගිය කාලෙ තිබුණා. එහෙම කාලෙ වකවාන වල සාමයේ උපසම්පදා කර්මයක්වත් කරන්න බැරි වෙන විදිහට ඒවා පිරිහිලා ගියා. ධර්මයක් දැනගන්න විදිහක් නැත්තර යටපත් වෙලා හදි. අර්ථ වැහිලාම ගියා. කතා කරන්නේ නැහැ ඒ ගැන. සාමුද්‍රෝ එකතු වෙලා මොකද කරන්නේ? ගොවි ටැංකර් නැහැටි. ඉරකඩා ගොව නැහැටි. ගෙවල් දොරවල් හද නැහැටි. තාපිකක් ගියාම දැකිටි අපිට මෙහෙම ඉඳලා බෑ. අපි කසාද බඳිමු. කසාද නැතුණක් කවන්නේ නැහැ. මේ නෙවුම් ඉන්නවල් අල්ලගෙන අපි හදාගමු කියන හොම හදාගෙන ওই જાතියක් හැදුවා. ඊට පස්සේ පවුල් පන්සල් කියලා වචනයකුත් හැදුවා. පන්සලේ පවුලක් ඉන්නවා. කොහොම කාලයකට පත් වුණ කාලයක් වුණා. ওই වැලි විතර සංඝරාජා අඳුරාදී වශයෙන් ඉන්න කාලේ අන්තිමට විරිහිලා පිරිලා ගිලා එකම වික්ෂුන් වහන්සේ නමක් විතරක්ලු හිටියා කියන්නේ අන්තිමට අන්තිම පුරුක වශයෙන් උපසම්පදා වික්ෂු නමක් තියෙනවා. අනික කොම සාමීරයන් අතර මිනිසු ගරු කරේ නැහැ. හාමුදුරුවෝ කියන්නේ ගණේයි ගණගිරියයි ওই විදිහට තමයි ගණින්න ආන්දේලා ඔහොම තමයි කියන්නේ. ඔයගොල්ලෝ ওই විදිහට හටගත්ත කාලෙක තමයි ආයිසරය නව සැලැස්මා සකස් කරලා ඉතින් ඔය සාමාන්‍ය රට ගිහිලා තියම්නිකායින් සීතියම් රට ගිහිලා මෙහෙම උපසම්පදා ගෙන නැවත වාරයක් සංඝ පරපුරක් ඇති කරගෙන ආවා. මේදී වැරදි පැත්ත කර දාලා බොහොම අමාරුවේ සුද්ධ කළ රජයේ ආධාරයක් අනුමැතියක් ඇතුව පෙර වෙලකින් තමයි ආයිසරයක් මේ තේරවාදී බුද්ධාමාසී ලංකාවේ දැන්ට පවත්වන කටම
හදාගත්තා.
ඉතින් ඒක දකින්න තියෙනවා. මොකද මේ ධර්මයේ දිය තියා තියෙන කටයුත්ත ඒක වෙනස් විදිහට දේශනා කළා හෝ විග්‍රහ කළා තියෙනවා. එතනින් පැහැදිලිව තියෙනවා Hindu බලපෑමත් එක්ක නැත්නම් අර තිබෙන ඒ බලපෑම තිබුණා. ඒ බ්‍රාහ්මණ බලපෑම තිබුණා කියේ. ඒක කියන්නේ පැහැදිලිව හේතු තියෙනවා. ඉතින් ඒ වගේ මේ පොතල විග්‍රහ කරනවා තියෙනවා බ්‍රාහ්මණ වංශිකයේ ක්‍රී වේද පරප්‍රාප්ත බ්‍රාහ්මණීක වැඩි ඉඳලා තමයි පැවිදිලා ඒ විදිහට හිටියේ කියන එක මුල් කාලේ. ඉතින් ඒ නිසා ඒ ගති ලක්ෂණ ඊට පස්සේ ඒගොල්ලන්ගේ අදහස් වෙනද ඒකාන්තයෙන් එන්න පුළුවන්. ඒ නිසා අපි ඒවා එකපාරම ඔක්කොම එහෙමයි කියනව නෙමෙයි. මූගට හොද්දා කරා මේක දැම්බිලා දාපුවාම ඔව් කියන්න බෑ. යක් යන කියලා જાතියක් තියෙනවා. ඒක දැම්බිලා. දැම්බිලා නැත් දාපුවාම නෑ කියන්න බෑ. හොද දැම්බිච්චක් තියෙනවා. මෙන්න මේ වගේ බුද්ධකෝ සාමුල් කියව ඇත්ත දාපුවාම ඇත්තයි කියන්න බෑ. බොරු වේවත් තියෙනවා. බොරු පිය කියන්න බෑ. ඇත්ත ඒවත් තියෙනවා. ඔන්නෝම කලවමක් නිසා මුග්ග සූපේ කියලා ඒ වගේ වට කියා තියෙන උපමාව. මුග්ග සූප කියන්නේ මුං ඇට හොද්දවා කියන එක. ඔහොම කියන්නේ නිසා අපි එකපාර කියන්න බෑ. බුද්ධලික වෙල්ල කරලා එයා කියන ඔක්කොම වැරදි කියන්නත් බෑ. නමුත් වැරදිද තැන් තියෙන බව විමර්ශනය කරනකොට පේන තැන් තියෙනවා. ඒ ටික අපි ගත්තාම ඒක හොඳටම ඇති වේදනයක් අවශ්‍යයක් නැහැ. ඉතින් එහෙම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ වගේ කාලෙකදී ওই දෙහාතිවිච්ච බොද්ධ එකක් තමයි ඔය කියන්නේ අනිච්චං කායත් තේන දුක්ඛං බයත් තේන ආදි වශයෙන් තියෙන පොත් තියෙන අර්ථ විග්‍රහ කරගුවා. ඒවා තියෙන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණී නෙති ප්‍රකරණී මේ ආදි වශයෙන් ඊට එහාතිවිච්ච අසුවා පොත් තියෙන මූලිකම පොත්. නමුත් ඒවා කොම් කරලා දාලා අද වෙනකල තියෙන්නේ ධර්ම සංගායනා දුන්න හරියට ගෙනහලා
නැහැ.
අනේකයි විකෘති වෙනවා. ඉතින් ඒකකොට අපිට ඇත්ත තෝරගන්න බැරුව යනවා. ඒ වගේ අනිත්‍ය කියන්නේ අනිත්‍යයි කියන වචනේ අරගත්තාම අනිත්‍ය කියන වචනේ දාසන්න වචනයක් තමයි. ඉතිර නැහැ කියන්නේ. ඉතිර නැහැ කියන වචනේ ගත්තම ප්‍රඥා වැඩි වීමට තිලක්ෂණයට අහු වෙන වචනේ අර්ථය තමයි අර කිව්ව ක්ෂයාර්ථයෙන් දකින්න ඕනේ කියව අනිත්‍ය. ඒතර අනිත්‍ය දකින්නවා කියන අනිත්‍ය කියන වචනයෙන් පෙන්නපු අර්ථයක් තියෙනවා. අනිත්‍ය කියන වචනයෙන් පෙන්නපු අර්ථයක් තියෙනවා. මේ අතින් පොත් ලියනකොට මේ භාෂාව බුදුරජාණන් වහන්සේ ගත් එකක් නෙමෙයි. ඔය ලියන්න ගත්ත පාලි කියන භාෂාව ලිඛිත පාලි භාෂාව කියන එක ඔය නාලන්දා විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාලය ඇසුරු කරපු ගුරු පරපුරකින් හදපු භාෂාවක්. ඔය වටාගුරු සාහිත්‍යයේ මුල හදාගෙන වටාගුරු සාහිත්‍යයේ ක්‍රමානුකූල කරලා ව්‍යාකරණානුකූල කරලා ගත්තේ ඔන්න ඔය කියන කාලේ. බුද්ධ වර්ෂ 1000 ගිය දිනේදී බොහෝම ශාස්ත්‍රීයකින් නැගිලා තිබිච්ච ඉන්දියාවේ තිබුණ මහා විශ්වවිද්‍යාලය ලෝක විශ්වවිද්‍යාලයක් තිබුණා. අන්නේ නාලන්දා කියන විශ්වවිද්‍යාලයේ වික්ෂුන් වහන්සේලා විවිධ පැති වලින් ගිහිල්ලා එක එක නිකායේ වික්ෂුන් වහන්සේලා ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඒවලු මහාචාර්යවරු වුණා එදා ඒ කාලේ හැටියෙදි. භාෂා විසාවේදී වුණා. ඔය කාලේදී ගත්ත දේවල් අරගෙන තමයි වටාකුරු සාහිත්‍යයෙන් ධර්මයේ ලිව්වේ. මාතරියලු විහාරයේ ධර්ම ලියන්න වටාකුරු සාහිත්‍යයක ඒ කාලේ තිබුණේ නැහැ. තිබුණ වට සාක්ෂි නැහැ. දිවන බ්‍රාහ්මී අක්ෂර තියෙනවා. ඒ බ්‍රාහ්මී අක්ෂර පෙරපටන් ආපු අක්ෂර ක්‍රමයක්. නමුත් බ්‍රාහ්මී අක්ෂර ලියව ත්‍රිපිටකයක් අවදාවත් අපි දැහැර දකින්න හිතන්නවත් එක අකුරක්වත් නැහැ. පත් පිළිවක්වත් නැහැ. ඒ තියා දැන් අවුරුදු 250කින් එහා අපේ බණ පොතල් ලියවිච්ච එකක් අගින් සාක්ෂි වශයෙන් යමක් ගන්න එකක් නැහැ. ථේරවාදී පරපුරේ පොත. ඔය තියෙන ත්‍රිපිටක වත් නැහැ. දීඝනිකායක් මජ්ක්‍ධිමනිකායක් ලෝකේ කොහෙවත් නැහැ. ඊට පස්සේ ලියපති විචාරයෙන් තමයි හදත් ඒ ත්‍රිවිධකේ විතර ලියා තියෙන දොර. ඕවා ලියනකොට කොයිතරම් ප්‍රශ්න වෙන්නේ ඇත්ද? ඉතින් අපි ඒක බාහිර විචේනය කරන්න විමර්ශනය කරන්න ඕනේ. කවදාහරි ඔහොම වෙන්න නිසා තමයි බුදුරන් වහන්සේ ඔය පිටකේ තිබුණා කියලා ගන්න එපා. පොතේ පොතේ තිබුණා කියලා ගන්න එපා. පරිස්සම් විමර්ශනය කරලා ගන්න කියලා කියන්නේ හේතුවත් දේශනා කරන්න හේතුවත් ඒකයි. ඔය ඕක කලින් කලින් එහෙම වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා. මේ තුන් කල් දකින්න නිසා උන්වහන්සේලා වෙන්නේ ඕක. පේනවා. මෙන්න මේකයි කියන්නේ. ඉතාලම කීති කරන්නේ ආ දේශනා කරලා තියෙන්නේ. හොයාගන්න ඉදිරියේ තනාගත කා. ඉතින් අපිත් අද දකින්න ඕනේ. අරක තිබුණානේ මේක තිබුණානේ කියලා ඒවා ප්‍රතික්ෂේප කරන්නවත් ගන්නවත් ඒ ගැන සංකල්ප කරන්නවත් යන්නේ නැතුළු. ඒ මගේ ඇතුළු කිරීම රාගක්ෂේත හේතු වෙන බව පේනවා. ද්වේෂක්ෂේත මොහක්ෂේත හේතු වෙන බව පේනවා. පේනවනම් කමන්නේ අනුගමනය කළ ජීවිත කරගන්න. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. දකින්න ඕනේ මේ ටික. ඉතින් අනිත්‍ය කියන වචනේ ගත්තාම අනිස කියන වදනේ මේක පැරණි කාලේ නම් සිංහල අර්ථයක් තිබුණා. අනිස කියන වදනේට අනිත්‍ය කියන වදනේ කාර්ත්‍යය දීලා තමයි ඒකත් පැටලෙන්නේ. අනිත්‍ය කියන වදනේ සෝරලා දින අනිස කියන වදනේ. අනිස කියන කී ළඟව තියෙන වදන තමයි අනිසි. නිසි නෑ කියන එක. අන්න අනිසි කියන අර්ථය තමයි ඔකෙන් කියන්නේ. මොකක් නිසාද අනිසි වෙන්නේ? කැමැති දෙ නෑ. කැමැත්ත මොකද්ද? දුක් විඳින්න කවුරුවත් කැමති නෑ. නමුත් ඇතුළ කරගෙන ගියා වැඩෙන්නේ දුකට නම් මොකද වෙන්නේ? කැමැතිසේ පැවැත්මක් නැති ලක්ෂණ ඒකේ තියෙන. එහෙනම් අපි නිසි අනිසි තෝරනකොට නිසි නම් මොනවා නිසාද නිසි කියන්නේ අනිසි නම් මොකක් නිසාද අනිසි කියන්නේ? ඒක මූල ධර්මයේ වැන්ද. යමක් නිසා ජරා මරණ දෝක පරිදේව දුක්ඛ දෝමන සුඛාය ආස වෙන ප්‍රතිපලයි. ඒවා අනිසි වැන්දල දාලා තියෙන්නේ. හේතු සහිතයි. දමක් නිසා ජරාවක් නැති ව්‍යාධියක් නැති වර්ණයක් නැති රෝගයක් නැති පරිදේවයක් නැති දුක් නැති දෝමනසක් නැති උපාය ආසියක් නැති නිර්වාණ සම්පත්තිය ලැබෙනවා නම් නිවන් සරසිල් ලැබෙනවා නම් ඒක නිසි. අන්න නිසි අනිසි හොරා ගන්න හැටි. එහෙනම් යමක් අනිසි බව දැනගත්තාම නුවණින්ම දැනගන්න ඕනේ. ඒක උඩින්මත්ින් දැනගන්න බෑ. හාරාවස දැනට පැහැදිලිවම පේනවා. මෙන්න මේ මාර්ගය අනුගමනය කළොත් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපාය ආස එනවා. අන්නේව අනිසීගය තෝරා ගන්න කරද්දී අත්‍යවශ්‍ය එකක් තියෙනවා වැදගත් දෙයක් මේ ධර්මයේ අහක් කරන්න බැරි. ඒ තමයි පරිච්ඡ සමුප්පාදය. අන්න ධර්මයේ දකින්න යෝ පරිච්ඡ සමුප්පාදයන් පස්සේ සෝ ධම්මයන් පස්සේ කියව කාරණයක් වෙනවන්නු දෙන්නේ. ධර්මයේ දකින්න පරිච්ඡ සමුප්පාදය දකින්න ඕන. දැන් පරිච්ඡ සමුප්පාදය දැකගෙන නම් ධර්මයේ දකින්න බැයි නා. අනිත්‍ය දැක්කහම ධර්මයේ දැක්කා වෙනවන. පරිච්ඡ සමුප්පාදයෙන් දැක අනිත්‍ය දකින්න බැරි වෙන්න ඕන. එහෙනම් පරිච්ඡ සමුප්පාදයෙන් කොහොමද දැනගන්නේ? අනිසි නිදී එන්නේ කොතෙන්ද බලා ගන්නද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන් නිසා නම් අනිසි වෙන්නේ. ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝකයක් පරිදේවයක් දුක්ඛ දෝමනස උපායාසයක් නැති නිසි තත්ත්වයට පත් කරන්නේ නැත්නම් යම් මගකින්. ඒවා අනිසි. එහෙනම් කොහොමද හොයන්නේ? මොනවද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස යන ගොදුරු වෙන්නේ කියලා බලනකොට. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවං. ජාතිපත්‍ය වෙනවා. අන්න පරිච්ඡම්පාදී ධර්මයේ වෙන්නේ. එහෙනම් ಜಾති මොනවා නිසාද හටගන්නේ? භව ප්‍රත්‍යයෙන් ಜಾති වෙනවා. භව කුමක් නිසාද හටගන්නේ? උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙනවා. උපාදාන කුමක් නිසාද හටගන්නේ? සංහා ප්‍රත්‍යයෙන් උපාදාන වෙනවා. සංහා කුමක් නිසාද හටගන්නේ? වේදනා ප්‍රත්‍යයෙන් සංහා වෙනවා. වේදනා කුමක් නිසාද හටගන්නේ? ස්පස්පත්‍ය වේදනා කියලා ස්පස්ස ප්‍රත්‍යයෙන් වේදනා වෙනවා. ස්පර්ශයේ කුමක් නිසාද හටගන්නේ? සලආයතන ප්‍රත්‍යය වස්තෝ කියලා හටගන්නේ. සලආයතන කුමක් නිසාද හටගන්නේ? නාම රූප ප්‍රත්‍යය සලආයතන කියන સિદ્ધාන්තයෙන් හටගන්නේ. නාම රූප කුමක් නිසාද හටගන්නේ? විඥාන පත්‍ය නාම රූපං කියන સિદ્ધාන්තය. විඥාන කුමක් නිසාද හටගන්නේ? සංඛාර පත්‍ය විඥානං කියන સિદ્ધාන්තය. සංඛාර කුමක් නිසාද හටගන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා කියන સિદ્ધාන්තය ක්‍රියාත්මක වෙයි. එහෙනම් ඒකෙන් හටගත්ත ප්‍රතිඵලයේ අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායතන. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන බහු ජාති ජරා මරණ යන යමක් යමකින් හටගන්නවද? ඔන්නේ වැඩි පිළ අනිත්‍යයි. අනිසි ඔන්න අනිත්‍ය දැක්ක. දැක්කත් ලසන ධර්මීය පැහැදිලි වුණා. එහෙනම් පරිච්ඡම වාදී අහකල අනිත්‍ය දකින්න බැහැ කිව්වෝ ඕක. පරිත්‍ථමෝපාදය දැක්කොත් ධර්මයේ දකින්න යෝ පරිත්‍ථමෝපාදම් පස්සේ සෝ ධම්මම් පස්සේ. දැන් පරිත්‍ථමෝපාදය දකින්න ඔහු ධර්මයේ දකින්න. එහෙනම් ධර්මයේ දැක අනිත්‍ය දැක කිව්වොත් මේක සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන්තුතේ දේශනා කරනවා මහණනි එකම ධර්මයක් දකින්න. ඔබලාට ඒකාන්තයෙන් නිවන් ලැබෙන මොකද අනිත්‍ය ධර්ම. අනිත්‍ය දකින්න. දැකන නිවන් දකින්න ඒකයි. මොකද හේතුව අනිත්‍ය දැකන දුක්ඛ දකින්න අනාත්ම දකින්න. දුක්ඛ දැකන යථාර්ථයෙන් දුක්ඛ කියන එක දැක්කා නම් නිවන් දැකීමේ හේතුවෙන් දුක්ඛ ඕ අනිත්‍ය දකින්න අනාත්ම දකින්න. අනාත්ම දැක්කා නම් අනිත්‍ය දකින්න දුක්ඛ දකින්න. අනිත්‍ය දැක්කා නම් දුක්ඛ දැක්කා නම් දුක්ඛ දකින්නවායි දුක්ඛ දැක්කා නම් දුක්ඛ සමුදයක් දකින්න දුක්ඛ නිරෝධයක් දකින්න දුක්ඛ නිරෝධ මාර්ගයක් දකින්න පවිර පසු වෙන්නේ. දුක්ඛ දැක්කා නම් ඒත් ඒක මොකද වෙන්නේ? සමුදය දකින්න නිරෝධය දකින්න මාර්ගය දකින්න. අනාත්ම දැක්කා නම් දුක්ඛ කියලා දැකලා ගත තීරණේ තව අනාත්ම දකින්න. එහෙනම් අනාත්ම දැකලා තියෙනවා ඔහු දුක්ඛ දැකලා තියෙනවා. එනස අවදී නිරෝධයේ මාර්ගය හතරක් කියලා චතුරාර්ය සත්‍ය දකින එකක් දැක්කා. ඔය හැම එකක්ම නිවන් මාර්ගය. ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ මේ අනිත්‍ය කියන වචනේ වෙනුවේ නිසි අනිත්‍ය කියන දෙකෙන් අනිසි කියන වචන. ඒවං අනිත්‍යං ඒතං අද්දුවං. ඒවා අනිත්‍යයි. ඒවා ස්ථිර නැහැ. ස්ථිර නැති වචනේ තරගත්ත දැන් තියෙන අද්දුවං කියන වචනේ. ස්ථිර නැති එකට කියව අද්දුවං. අද්දුවන් ජීවිතං දුවන් මරණ ආදි වශයෙන් කර්මිකල්පස්ථානක් තිබුණා. පෙළ දහමේ තියෙනවා ඉති නැති එක වචන කියලා වදිනේ අද්දුවන් කියලා. අනික තමයි ජීවිතං අනියත මරණං නියත. අනියත නියත. අනියතං කියලා පාලි වචනයක් තියෙනවා ඉති නැති එක. අනිච්ච කියන එකේ පෙන්වුවේ අනිසි බව. ඉතින් ওই වචන පකලවා ගත්තාම අත්‍යාවශ්‍ය දැන වැහුනොත් මුළු ධර්ම අවබෝධයට පහර වදිනවා. ඒ නිසා වෙන අද වෙනකොට කොච්චර බණ අහගෙන හිටියද හැඟීම් මාත්‍රය පාලනය කරන ශක්තිය ලැබෙන්නේ නැහැ. එහෙම මොනවා කරන්නේ? ආවුදුරෝ බය කියලා 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 ඔය කෙල්ලක් දැක්කම බලස් ගල ඔක්කොම ඉතින්. වෙන අපරාධයක් නැහැ මොකද? හැඟීම් පාලනය වෙලා නැහැ. බණ අහලා 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 යනවා කියලා නා කියන කෙනා බණ අහලා කියලා පොකර කියන පස්සේ බලනකොට අර පොඩි එකෙක් කව තමයි අරිසා. මොකක් වෙලා? හැඟීම් පාලනය වෙලා නැහැ. ඒ නි යථා ධර්මයේ යථාර්ථින් ආවලම් ප්‍රඥා පහළ වෙන ප්‍රඥා පහළ වෙන හැඟීම් පාලනය කරන අමුතු වෙන දෙයක් නැහැ. ඒක ඔක්කොම විදිහට යනවා. ආලෝකයේ දැල්මතර අඳුර ගැන කතා කරන දෙයක් නැහැ. අඳුරයි කරන්නේ මොකද්ද කරන්න ඕනේ අහන්න දෙයක් නැහැ. ආලෝකයේ පහළ වෙනකොටම අඳුර දුරු වෙනවා. ඒ වගේ රාගයේ අඳුරක්, ද්වේෂයේ අඳුරක්, මෝහයේ අඳුරක්. ප්‍රඥා ආලෝකයේ පහළ වෙනකොට රාගයේ, ද්වේෂයේ, මෝහයේ නැති අන්ධකාර මොහොතකින් දුරු වෙනවා. ඒක අමුතු වෙන මහත් ළඟලන දෙයක් නැහැ. ඉතින් දකින්න ඕනේ ඔන්න ඔය ටික. මේ ප්‍රඥාව පහලලා යථාර්ථය දැක කෙනා සාගීර ඇදලා දැම්මත් තවත් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර සතිපට්ඨානයේ වැඩුව කෙනෙක් මේ වලාගෙන ඉන්න භික්ෂුවක් යම් කෙනෙක් පින්වත ඔබට මෙච්චර සම්පත් දෙන්න. මෙච්චර ඔබට දේපොළ දෙන්න. සංසීදී මුතුමැණික් මෙච්චර දෙන්න. ඔබට අවශ්‍ය කරන්න ආව ගිහි ජීවිතයේ සම්පත්තිය මෙහෙම සලසලා දෙන්න. ඔබට ගැළපෙන තරුණ භාර්යාව මෙහෙම සකස් කරලා දෙන්න. පැවිද්ද අත්හැරලා ගිහි වෙන්නකෝ කියලා අපි කියනවා. සිද්ධ වෙනාලේ උපමා වෙන වෙන ආකාරයකට මහණනි ඔය ගංගා යමුනා ආදී මහා ගංගාව යම් කෙනෙක් උඩහට හරවන්න හිතලා උදළු අරගෙන නාවස්සන අරගෙන කූඩ අරගෙන පස් කොට කොට ඔක්කොම ඇදලා අහගෙන දාගෙන දැම්මොත් එහෙම ගඟ උඩට හරවන්න පුළුවන්. ඒක උඩට හරවන්න පුළුවන් ක්‍රමයක් වෙයි. සාමිනි කොහොම කරන්නද ඒක? කොච්චර හැදුවා ගඟ වටේට මොනවා කපලා ගත්තත්, යගල කපලා ගත්තත් ගඟ උඩට ගෙනියන්න බෑ. මාන්නේ සතර සතිපට්ඨානයේ වැඩි වූ භික්ෂුවක් මම ඔහු ගිහි කරනවා කියලා, ගිහියෙක් කරනවා කියලා. යම් කෙනෙක් ඔන්නෝ જાතිය කතා මොනවා කියලා ගත්තා කවදාවත් අර ගංගා උඩ හරවන්න බැරුවා වගේ. ඒ දැනත්තා හීන භාවිත ගිහි බවට පත් කරන්න බෑ. මේ දායක මොකක් නිසාද? ප්‍රඥා පහළ වෙනකොට ලෝභ දේශ මොහ අන්ධකාර දුරු වෙලා. අන්ධකාර දුරු වෙනකොට හීන ජීවිතයක් වන අර කාම ජීවිතයෙන් නැවත ඇදලා දමන්න බැරුව යන මේ ධර්ම ස්වභාවය. ඉතින් ඒතොර ඒක වැටෙන්නේ බෑ. අපි බලන්න ඕනේ බුදුරන් වහන්සේ දේශනා කළ ධර්මයේ වැහිලාද නැද්ද කියලා බලන්න ඕන ඕකෙන් හොයන්න. රාගක්සේ, දේශක්සේ, මෝහක්සේ වෙනව නම් යම්මක ඇතුළු කරනකොට මගේ වෙනස් වෙලා නැහැ. දේශනා කරපු හරියට තියෙනවා. ඒකෙන් හොයාගන්න. ඒක වෙන්නේ නැත්නම් ඒතරම් ගන්ධයෙන් පයින් කරන්න බය නැති. අනේ වෙනව ක්‍රම. ඉතින් ඒකේ දකින්න ඕනේ.